ආයුබෝවන් දුවේ පුතේ, ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය මගින් විකාශනය කරන රුහුණු ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන සමගයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ. ඉතින්ද පුතේ, අද ඔබට පාඩම ඉදිරිපත් කරන මම තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ හිටපු බුද්ධ ධර්මයේ ගුරු උපදේශක වර්තමානයේ හිඳලී කන්ට්‍ර විදුහලේ විදුහල්පති WMP දමයන්ති. ඉතින්ද පුතේ, මම අද ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ පෙළපොතේ 20 පාඩම. එක දැහැමි ධනය ගෙනී සැපේ කියන පාඩම. ඉතින් දුවපතේ මම පොඩි සිද්ධියක් කියන්නම්. ඔන්න අපි මම දන්න තැනක, දන්න ගෙදරක මුලින්ම යාලා වෙළඳාමක් කරා. පොඩි වෙළඳාමක්. මොකද වෙළඳාමට කරේ බුලත් විටක් හදලා විකුණු එක. ඊට පස්සේ යාලා ඒක තාට් ටිකක් වැඩි දියුණු කරගෙන පළතුරු ටිකක් එළවලු ටිකක් විකුණුවා. ඊට පස්සේ තව ටිකක් වැඩි දියුණු කරගෙන හාල් සිල්වර් බඩු ආදිය වෙළඳාම් කරා. පස්සේ මේක ටික ක්‍රමක්‍රමයෙන් දිනු වෙලා ඒගොල්ලෝ ලොකු ව්‍යාපාරිකයන් බවට පත් වුණා. ඒගොල්ලොන්ට යාන වාහන ලබා ගන්න පුළුවන් වුණා. මොකද මේක සිදුවුණේ එක අවුරුද්ද ඇතුළේ, මේක අවුරුදු 5ක් විතර කාලයක් තුළ තමයි ක්‍රමක්‍රමයෙන් දිනුවට පත් වුණේ. ඒකයි දැහැමි දනේ කියලා ධාර්මිකව දන. ඒගොල්ලෝ එතකොට ඒගොල්ලෝ මුලදී පුංචි වෙළඳාමක් වුණාට ඒක කරේ ධාර්මිකවනේ. එතකොට දනයේ පීම දනය දැහැමි දනයක් වෙන්න ඕන. එතකොට බුදුදහමේ සඳහන් වෙලා තියෙන්නේ දැහැමින් සෙමෙන් උපය ගන්න ඕන කියලා. එක පාටම දිනු වෙන්න ඕන නැහැ. එක පාට ලොකු පොසතෙක් වෙන්න ඕන නැහැ. ලොකු මුදලාලි කෙනෙක් වෙන්න ඕන නැහැ. නැත්නම් ලොකු ව්‍යාපාරයක් කරන්න ඕන නැහැ. දැහැමින් සෙමෙන් ක්‍රමක්‍රමයෙන් තමයි දිනු වෙන. මම ඒ කිව් සිද්ධියත් අර මුලින් බුලත් විකුණලා ඊට පස්සේ තව ටිකක් දේවල් එකතු වෙලා විකුණන්න, ඊට පස්සේ තව තව වැඩි දිනු වෙලා තමයි ලොකු කඩයක් බවට පත් කරගත්තේ, ලොකු ව්‍යාපාරිකයෙක් බවට පත් උනේ ඒ ආකාරයෙන්. ඉතින් දුවේ පුතේ, එහෙමනම් මේ බුදුදහමේ අර මං කිව්වනේ සඳහන් කරලා තියෙන හිමින් උපය ගන්න, මුදල් සෙමින් උපය ගන්න කියලා හරියට මොන වගේද? වේයන් එකතු වෙලා තුඹසක් බඳිනවා වගේ මුදල් උපයන කියලා. දැන් ඔබ දැකලා ඇතිනේ, වේයන් එකතු වෙලා තුඹසක් බඳින්නේ. වේයෝ කියන්නේ පුංචි සතෙක් නේ. හිමින් හිමින් එකතු වෙලා තුඹස බැඳලා විශාල තුඹසක්, ශක්තිමත් තුඹසක් වේයෝ බඳිනවා. ඒ වගේම ඔබ දැකලා ඇති මී මැස්ස උනත් රොන් පොඩ පොඩ අරගෙන ගිහිල්ලා ලොකු මී වදයක් බඳින මී මීවත් ජනපදයක් බවට පත් කරගන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ හිමින් ක්‍රමක්‍රමයෙන් තමයි ඒ තත්ත්වයට පත් වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි එහෙමනම් දුවේ පුතේ, අපි ධනය උපයද්දී ධාර්මිකව ධනය උපය ගන්න ඕන. එතකොට ධාර්මිකව ධනය උපය ගන්න නැත්නම් දැහැමි ජීවනෝපාය මාර්ගයක් සඳහා අපට මඟ පෙන්වලා තියෙනවා. මෙන්න මේවා කියන්නේ සිංහලවද සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, අනන සූත්‍රය, මහා මංගල සූත්‍රය, පත්තකම සූත්‍රය වගේ සූත්‍ර අපට අවශ්‍ය මඟ පෙන්වීම කරලා තියෙනවා. ඉතින් දුවේ පුතේ, ඔබගේ ජීවිතය සැපවත් කරගන්න රැකියාවක් අවශ්‍යයිනේ. දැන් ඔබ තාම පොඩි ළමයි, ඔබේ දෙපියා දෙම අපි අම්මා තාත්තා වෙන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ යම් කිසි රැකියාවක නිරත වෙලා තමයි ජීවනෝපාය සකස් කරගන්නේ. අපි කියනවා ඒගොල්ලෝ රැකියාවක් කරනවා. ඒතර රැකියාව නිවැරදි එකක් වෙන්න ඕන නේද? ධාර්මික වෙන්න ඕනනේ. මහා මංගල සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා අනවජ්ජානි කම්මානි කියලා. කියන්නේ නිවැරදි කර්මාන්ත, නිවැරදි රැකියාවක් කරන්න ඕන කියන එක, නිවැරදි රැකියාවක් කරන එක මංගල කරුණක් කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් බුදුදහමේ සඳහන් ධාර්මික ජීවනෝපාය මාර්ගය කියන්නේ ධාර්මික රැකියා කීපයක් මම ඔබට සඳහන් කරන්නම්. කුෂිකර්මාන්තය, වෙළඳාම, ගවයන් රැක බලා ගැනීම, රාජ්‍ය සේවය, තවත් විවිධ ශිල්ප කර්මාන්ත, මෙන්න මේ වගේ දේවල් ජීවනෝපාය සඳහා යොදා ගන්න පුළුවන් කියන්නේ රැකියා, ධාර්මික රැකියා හැටියට බුදුදහමේ සඳහන් වෙනවා. ඉතින් දුවේපති, අපි හිතමු කුෂිකර්මාන්තයනේ දැහැමි රැකියාව ගොවිතැන් කරනවානේ ඒගොල්ලෝ. එතකොට ඒක හොඳ රැකියාවක් හැටියට බුදුදහමේ අගය කළ යුතුයි. මොකද සමහරලාට දරුවන්ගේ පියා ගොවිතැන් කරනවා කියලා රැකියාව සමහර කියන රැකියාවක් නැහැ කියලා. ගොවිතැන් කියන්නේ ඉතා වටින රැකියාවක් නේ. ගොවිතැන් කිරීම මඩ සෝදාගත් කල ගොවියා රජෙක් කියලා තියෙනවනේ. ඉතින් කුෂිකර්මාන්තයේදීම ධාර්මික රැකියාවක්. ඒ වගේම වෙළඳාමත් ධාර්මික රැකියාවක්. හැබැයි ඉතින් වෙළඳාම අධාර්මික වෙන්නත් පුළුවන්. අධාර්මික නොවී ධාර්මිකව තමයි වෙළඳාම කළ යුත්තේ. එතකොට සමහර අය වෙළඳාම් කරද්දී හොරට කිරීම කරොත් ධාර්මික නැහැ. හොරට කරන එකට කියන තුලා කූට කියලානේ. ඒ වගේම සමහ කියන්නේ තුහරට මොනවද කියන්නේ? අපි හිතමු සීනි කිලෝ එකක් ගන්න කිව්වම සීනි 950 කිරුවොත් ග්‍රෑම් 50ක් අඩු යන්න හොරට කිරීමක් නේ. එතකොට ඒකට කියන තුලා කූට කියලානේ හොරට කරනකට. ඒ වගේම හොරට මැනීම වැරද්දක්. මාන කූට කියලා කියන්නේ අපි හිතමු රෙදි ආරයක් ගන්න කොහොම චුට්ටක් අඩුවෙන් මේක මැන්නවතින් වැරදීනේ. එතකොට ඒ වගේම කංශ කූට කියලා කියනවා බාල දෙය අගය කරලා විකුණන එකට. කංශ කූට උදාහරණ බලන්න මොකද්ද කියලා. අපි හිතමු සමහර අය විකුණනවලු ගම්මිරිස් ඇට කියලා ගම්මිරිස් ඇටවලට ගස් ලැබු වැට කවලම් කරලා. එතකොට ගස් ලැබු වැට කියන්නේ බාල දෙයක්. එතකොට ගම්මිරිස් ඇට හැටියට අගය කරලා. එතකොට බාල දෙය අගය කරලා විකිනීම වැරද්දක් නේ. මිනිස්සු රවට්ටල ඒ වගේ කරන එක එතකොට අධාර්මිකයි. එතකොට ඒ වගේ දේවල් වෙළඳාමේදී නොකළ යුතුයි කියලා තමයි බුදුදහමේ සඳහන් වෙන්නේ. ඉතින් අපි හිතමු අපි ඊළඟට කියවන ගවයන් රැක බලා ගැනීමේදී ගවයෝ ඇති කළ යුත්තේ මස් පිණිස නෙවේ. අතීතයේ මිනිස්සු ගවයෝ රැකීම ගවයෝ ඉන්න එක ගව සම්පත හැටියට සැලකුවනේ. එතකොට එයාලා ගවයෝ ඇති කරේ මස් පිණිස නෙමෙයි, මොකටද? පොහොර ලබා ගැනීමටත්, පස්ගෝ රස ලබා ගැනීමටත්. එහෙනම් ගවයා කියන්නේ ගවයන් නැති කිරීම, ගවයා හොඳින් රැක බලා ගැනීම කළ යුතුයි. මේ ධාර්මික රැකියාවක් හැටියට තොර කිරි ලබා ගන්න පුළුවන්, පස්කෝ රස ලබා ගන්න පුළුවන්, පොහොර ලබා ගන්න පුළුවන්. ඒ තුළින්නේ පොහොර ලබාගෙන ගොවිතැන දියුණු කරගන්න පුළුවන් ගවයන් නැති කිරීම තුළින්. ඊළඟ රාජ්‍ය සේවය අපි කිව්වනේ මේ දැහැමි රැකියාවක් කියලා. හැබැයි තින් දුවේ පුතේ මේ රාජ්‍ය සේවය කරාට අපි කියන්නේ රාජ්‍ය සේවය කරන සියලු දෙනාම දැහැමි කර එක දැහැමි වෙන්න නම් මේ ධාර්මික අවංක රාජ්‍ය සේවයක් කරන්න ඕන. මොකද රාජ්‍ය සේවයට යද්දී නිසි වෙලාවක් තියෙනවා, යා යුතු වෙලාවක් තියෙනවා, ඒකෙන් පිටත් විය යුතු වෙලාවක් තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවය කළ යුතු යම් කිසි වැඩ කොටසක් තියෙනවා. එතකොට නියමිත වෙලාවට ගිහිල්ලා අදාළ වැඩ කොටස නිවැරදිව කරලා එතකොට අදාළ නියමිත වෙලාවට පිටත් වීම තුළින් තමයි එහෙමනම් අවංක රාජ්‍ය සේවයක් එන්නේ. එහෙම නැතුව රාජ්‍ය සේවය කරයි, රාජ්‍ය නමට රාජ්‍ය සේවයක් කරයි කියලා ගිහිල්ලා අසංකල්ල වෙන වැඩ කරලා ඉවරලා ආයිමත් යන එක අවංක රාජ්‍ය සේවයක් වෙන්නේ නැහැ. නිසා රාජ්‍ය සේවය කිරීමේදීත් එහෙමනම් සැලකිලිමත් වෙන්න ඕන. තමන්ගේ සේවය නිකුරුනේ, සේවා කාලය නිකුරුනේ නාස්ති නොකර කාලය තුළින් උපරිම ප්‍රයෝජන අරගෙන උපරිම සේවය කාර්යක්ෂමතාවයෙන් සේවය කරලා අවංක රාජ්‍ය සේවයක් කරන්නේ. වගේම ආයතනයක තියෙන රාජ්‍ය සේවයේ යොදා ගන්න තියෙන වාහන පෞද්ගලික යොදා ගන්න කියොතින් ඔන්න ඒක අවංක රාජ්‍ය සේවයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේම තමයි තමන්ගේ රාජ්‍ය සේවය ලබා ගන්න පැමිණෙන අය රස්තියාදු කිරීම වැරදි. වගේ මේගොල්ලොන්ගේ අල්ලස් අරගෙන සේවය ඉක්මනට ලබා දීම වැරද්දක්, රාජ්‍ය සේවයේදී වංචා කිරීම වැරද්දක්. ඒ වයින් තොරව අවංක රාජ්‍ය සේවයක් කළ යුතුයි. ඊළඟට අපි කිව්වා අනෙකුත් සිල්ප කර්මාන්තනේ, විවිධ කර්මාන්ත තියෙනවනේ. ඇඟලුම් කර්මාන්තේ වෙන්න පුළුවන්, ගඩොල් කර්මාන්තේ වෙන්න පුළුවන්, ඒ වගේ විවිධ වඩු කර්මාන්තේ වෙන්න පුළුවන්, විවිධ කර්මාන්තවල යෙදෙන්න පුළුවන්. ඒවත් ධාර්මික රැකියාවක් හැටියට බුදුදහමේ සඳහන් කරලා තියෙනවා. අපි ඉතින් කිව්වනේ දුවේ පුතේ වෙළඳාම කරද්දී අපි කිව්වා අර කූට, කාංශ කූට, මාන කූට, තුලා කූට වලින් වෙන් වෙලා වෙළඳාම කළ යුතුයි කියලා. ඒ වගේම බුදුදහමේ සඳහන් වෙනවා නොකළ යුතු වෙළඳාම් පහක්. ඒ කියන්නේ අධාර්මික වෙළඳාම් පහකුත්. ඒව තමයි අවියායුධ වෙළඳාම, සත්ත්ව වෙළඳාම, මස් වෙළඳාම, වසවිස වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම. මොනවද මතකයිද? අවියායුධ වෙළඳාම, සත්ත්ව වෙළඳාම, නැත්නම් සතුන් වෙළඳාම, මස් වෙළඳාම, වසවිස වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම. ඒතර මෙන්න මේවා තුලින් හිංසාකාරී තත්වයක් ඇති වෙන්නේනේ. එතකොට මෙන්න මේ හිංසාකාරී අධාර්මික වෙළඳාම් වලින් ඉවත් විය යුතුයිනේ. වෙළඳාම ධාර්මික වුණාට මේ වෙළඳාම් පහ අධාර්මික වෙළඳාම් පහ. එතකොට මේවා කරොතින් සමහරලාදී නීතිය රැහැනට අසු වෙන්න පුළුවන්, අසු වෙලා දඬුවම් ලැබෙන්න පුළුවන්, සමාජයේ අපකීර්තියට ලක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙලොව පරලොව වශයෙන් පිරිහීමටත් පත් වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ වෙළඳාම් කියන්නේ අධාර්මික වෙළඳාම් පහෙන් අනිවාර්යයෙන්ම වෙන් වෙන්න ඕනනේ. අවියාවිද වෙළඳාමෙන් කරන්න හොඳ නැහැ. සතුන් වෙළඳාම දැන් සමහර වෙලාවදී පුංචි ළම වෙන සතුන් වෙළඳාම් කරන, මොකද මම දැකලා තියෙන සමහර වෙලාවදී මාළු පැගෙනල්ලා මාළු ටැංකියක ඇති කරලා ආයිම සමහර වෙලාවට විකුණනවා. එතකොට ඒකත් දුවේ පුතේ සත්ත්ව වෙළඳාමට අයිති වෙනෝනේ. පුංචි දරුවෝ සමහර වෙලාවට කරන වැඩක්. එතකොට අපි ඒ වගේ අධාර්මික වෙළඳාම් වල යෙදෙන්න හොඳ නැහැනේ. ඉතින් ඔබත් ඔබට මම ඒක මතක් කරේ, ඒ වගේ දේවල් අපි පුංචි කාලේ ඉඳලම අත්හරින්න ඕන. ඒ කියන්නේ වැරදි ධනෝපායන මාර්ග වලින් අයින් වෙලා ධාර්මික ධනෝපායන මාර්ග අපි කිව්වේ ඒවයි නිරත වෙන්න ඕන. ඒ වගේම සමාජයේ යුතුකම් තමන් හම්බ කරාම ධනය තුලින් යුතුකම් ඉටු කරන්න යුතුකම් ඉටු කරන්නත් අවශ්‍යයි. එතකොට ඒවටත් අපි කටයුතු කරන්න ඕන. මොකද මුදල් උපයලා ඒවා රකුසන් අධිගෘහිත පොකුණක් වගේ තිබුණට වඩා නැහැ. ධනය නිසි පරිදි ධාර්මිකව උපයලා ධාර්මිකව පරිභෝජනය කිරීමත් වැදගත්. ධාර්මිකව පරිභෝජනය කිරීමේ තමයි යුතුකම් ඉටු කරන්න ඕනනේ. තමන් වෙනුවෙන් තමන්ගේ අපි තුම් වැඩි හිටියෙන් නම් තමන්ගේ අබුදරුවන් වෙනුවෙන් ඊළඟට පූජනීය ස්ථාන වෙනුවෙන් විවිධ යුතුකම් තියෙනනේ. අපි කිව්වේ පංච බලි කියලා, අතිති බලි, ඥාති බලි, පුබ්බ පේත බලි, දේවතා බලි, රාජ බලි කියලා යුතුකම් පහක් කිව්වේ. අනේ ආදී වශයෙන් යුතුකම් ඉටු කිරීමත් අපි උපයන ධනය තුලින් කළ යුතු වෙනවා. ඉතින් දුවේ පුතේ බුදුදහමේ සඳහන් වෙනවා චතුර්විධ සැප කියලා. එතකොට මොන සූත්‍රයේද සඳහන් වෙන චතුර්විධ සැප ගැන? අනන සූත්‍රය. මොනවද මේ චතුර්විධ සැපකින්? චතුර්විධ කියන්නේ හතර ආකාරනේ. චතුර්විධ කියන සැප හතර මොනවද මේ සැප හතර? අත්ති සුඛය, භෝග සුඛය, අනන සුඛය, අනවජ්‍ය සුඛය කියන එකනේ. මොකද්ද අත්ති සුඛය කියලා කියන්නේ? අත්ති කියන්නේ ඇතනේ. දහැමිව උපයගත් ධනයක් තමන්ට තියෙනවයි කියලා සතුටක් ඇති වෙනෝනේ ඇත කියලා. දහැමි උපයගත් ධනයක් තමන්ට ඇත කියලා ඇති වෙන සතුටට කියනෝ අත්ති සුඛය කියලා. භෝග සුඛය කියලා කියන්නේ මම කලින් කිව්වාගේ කියන්නේ අත්ති සුඛය. අපි මතක් කරමු දහැමින් සෙමින් උපයගත් ධනයක්කින් තමයි කියලා කිව්වේ. ධාර්මික උපයගත් ධනයක්, ඒ කියන්නේ උස්සාහයෙන් දහඩිය වගුරමින් දෑතේ ශක්තියෙන් කැපකිරීම කරලා උපයාගත් ධනය තමයි තියෙනවයි කියලා තමයි සතුට වෙන්න ඕන. මොකද එහෙම නැතුව අපි අධාර්මික එහෙම ධනය උපයාගත්තොත් හැමදෙස්සෙම අපේ හිත දන්න හොද සාශය දන්න මේක වැරදියට ඉටු කරේ හම්බ කරේ කියලා නිසා අපට සතුටින් ජීවත් වෙන්න පුළුවන්, අතිසෝගය ඇති කරගන්න පුළුවන් ධාර්මික උපයාගත් ධනය තුලින්. එතකොට ඒ වගේම තමයි භෝග සුඛයනේ. භෝග සුඛය කියලා කියන්නේ මොකද්ද? උපයන, අපි කියවනේ උපයන උට්ටාන වීරයෙන් දෑත්තේ මහන්සියෙන් දහඩිය වගුරවලා ඒ වගේම අවංකර සේවය කරලා දැහැමිව උපය ගන්න ධනය පරිභෝග කිරීමෙන් ලැබෙන සුඛයට කියනවා භෝග සුඛය කියලා. එතකොට එහෙමනම් ධාර්මික ධනය රැස් කරලා තබා ගැනීම විතරක් බුදුදහම අනුමත කරන්නේ. ඒවා තමන්ගේ වගේම අනිත් අයගේ සුවපහසුව ඇතිවන ආකාරයට පරිහරණය කිරීම කළ යුතුයි. එතකොට මේ තුලින් මෙලව ජීවිතයේ විතරක් නෙමෙයි පරලොව ජීවිතය සැපවත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ධනය අපි මෙලව හොඳට කාලා බීලා සැපට ගත කරලා විතරක් හරියන්නේ නැහැ. අපි උපයන ධනය වියදම් කරන්න ඕන පරලොව ජීවිතය සාර්ථක කරගන්න. මොකද පරලොව ජීවිතය සාර්ථක කරගන්න අපි කළ යුත්තේ පින්දහම් කටයුතු වල යෙදීම. එතකොට අපි උපයගත් ධනය අපි පරිභෝග කළ යුතු වගේම පින්දහම් කටයුතු සඳහාත් අපි උපයන ධනය යොදා ගන්න ඕන. එතකොට අපට සතුටක් ලබන්න පුළුවන්. අපි කාලා බීලා ඉන්නවා පින්දහමට ඒකම් යොදාගත්තා යුතුකම් ඉටු කිරීමටත් ඒ වගේ මුදල් වැය කරන්න ඕන කියලා මම කලිනුත් කියුවා. යුතුකම් ඉටු කිරීම සඳහාත් වැය කරන්න ඕන. එතකොට මෙන්න මේක තුලින් අපට භෝග සුඛය ලබන්න පුළුවන්. ඊළඟ එක තමයි තුන්වෙනි සැපේ අනන සුඛය. මොකද අනන සුඛය කියන්නේ? ණය නැති බව නිසා ලබන සැපය. එතකොට ණය නැති වෙන්න නම් අපි අපට ලැබෙන ආදායම ගැන හිතලා තමයි වියදම් කරන්න ඕන. අපි හිතමු අපට මාසෙට 10,000ක් ලැබෙනවා නම් අපි වියදම් කළ යුත්තේ අන්නේ ලැබෙන 10,000 කළමනාකරණය කරගෙන අත්‍යවශ්‍ය කටයුතු වලට මේක යොදාගෙන තමයි අපි මේ වියදම් කළ යුතු වෙන්නේ. එහෙම නැතුව 10,000 නම් ලැබෙන 12,000ක් වියදම් කරන්න ගියොත් මොකද වෙන්නේ? අපට ඔන්න මෙන්න මේ කියන අනන සුඛය නැති වෙනවා. මොකද අනන සුඛය කියන්නේ ණය නැතිකම නිසා ලබන්න පුළුවන් සතුටක් නැති වෙනවා. දන්නවනේ ණය වෙන්න වෙනවා එහෙම වුණොත් නේ. 10000ෙන් කරන්න තියෙන වැඩ ටික 12000ක් වියදම් කරන්න ගියොත් 2000ක් ණය වෙනවා. එහෙම නැතිනම් අනන සුඛය නැති වෙනවා. අපට කීයක්වත් ඉතුරු කරගන්නත් බෑ නේද? එතකොට අපි ණය නොවී තමයි බුදුදහමේ සඳහන් කරලා තියෙන්නේ අර ධනේ පරිභෝග කිරීමේදී ඒකේන භෝගේ බුඤ්ජය්‍ය ද්විහි කම්මං පයෝජය චතුත්තංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. කොටස් එකක් පරිභෝජනය කරන්න කියලා කොටස් දෙකක් ආයෝජනය කරන්න, හතරවෙනි කොටස ඉතිරි කරලා තියන්න කියලා. ඒ ආකාරයෙන් කටයුතු කරනවා නම් මෙන්න මේ අනන සුඛය අපට ලබා ගන්න පුළුවන්. එතකොට ණය වෙන්න ඕනේ නැහැ නේ. කොටස් එකයි අපි කල්පනාකාරීව පරිභෝජන යොදාගන්නේ කොටස් දෙකක්. එකක් කොටස් දෙක එකක් හතරෙන් කොටස් එකක් තමයි යොදාගන්නේ. ඊළඟට කොටස් දෙකක් ආයෝජනය කරන කොටසක් ඉතිරි කරලා තියෙනවා. එතකොට අපි ණය වෙන්න ඕන නැහැ. එතකොට අපට එතුලින් අනන සුඛය ලබා ගන්න පුළුවන්. එහෙම නොවි අපි ණය වෙනවා නම් අපි කලින් කිව්වේ 10000ක් අරගෙන 12000ක් වැඩ කරොතින් අපට ණය වෙන්න වෙනවා. එතකොට අපි මේ ණය වෙන්න හේතු වෙන්නේ සමජීවිකතාවයේ නැතිකම. මොකද සමජීවිකතාවය කියලා කියන්නේ අයවැය සමව පවත්වා ගැනීමනේ. එතකොට අපි අයවැය දෙක ලැබෙන අය අනුව වැය කරනවා නම් ඒක කියන සමජීවිකතාවය. එතකොට සමජීවිකතාවය තුළින් ණය නොවි ඉන්න පුළුවන්. ඒ තුළින් අනන සුඛය අපට උදා කරගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ දිගජානු කෝලියේ පුත්‍රයා මෙලව දිනුට හේතු වන කරුණු බුදුරජාණන් වහන්සේගෙන් දේ ඇසුවාම බුදුරජාණන් වහන්සේ කරුණු හතරක් දේශනා කරනවා. උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා. ඉතින් උට්ටාන සම්පදා අපි කිව්වනේ. උට්ටාන සම්පදා කියලා කියන්නේ මොකද්ද? උත්සාහයෙන් කටයුතු කිරීමක් නේ. ඊළඟට ආරක්ක සම්පදා කියන්නේ උපයන ධනය ආරක්ෂා කර ගැනීම. අපි කලින් මුල්ලදී පාඩමක ඔබ ඉගෙනගෙන තියෙනවනේ, උපයන ධනය සොර සතුරන්ගෙන්, ජලයෙන්, ගින්නෙන් ආදී වශයෙන් අපි ආරක්ෂා කරගත යුතුයි කියලානේ. ඒක ආරක්ක සම්පදා. කල්යාණ මිත්‍රතා කියන්නේ කල්‍යාණ මිතුරන් ඇසුරු කිරීම. ඊළඟට සමජීවිකතා කියලා කියනවා අයවැය සමව පවත්වා ගැනීමනේ. ඒතර අයවැය සමව පවත්වා ගැනීම තුළින් ණය නොවි ඉන්න පුළුවන් කියලා මම ඔබට කිව්වා. එහෙම නොවුනොතින් අනිවාර්යයෙන්ම ණය වෙන්න වෙනවා. ණය වුනොතින් ඒ අනන සුඛය නෑ. ණය වුනොතින් අපට දුකක් ඇති වෙන්නේ. අපි ඇතර හැමතිස්සෙම මානසික අසහනයෙන් ඉන්නේ. කොයි වෙලාවෙ ණය ගන්නේ, ණය අපෙන් ඉල්ලන්න වේද, ණය අයිතිකාරය මේ කියලා සමහර අය පැනලා යනවනේ. සමහර අය බස් එකේ ඉස්සරහ දොරින් ණය හිමිකරු ආව නම් ණය ගත්ත එක්කෙනා හොරාට ණය ඉල්ලාද දන්නේ නැහැ කියලා පිටිපස්ස දොරින් බැහැලා යනවනේ. හැමතිස්සෙම මුහුණ දෙන්න බයෙන් ඉන්නේ. ගෙදරට ඒක ණයනෝ දැක්කත් බය. ඒතකොට හැමතිස්සෙම මානසික අසහනයක් ඇති වෙනනේ. ඒතකොට අනන සුඛය නැති වෙලා යනවා. එහෙමනම් අපි සමජීවිකතාවෙන් යුක්තව මුදල් මේ මුදල් වියදම් කිරීමේදී කටයුතු කරන්න ඕන. සමජය කියන්නේ සමජීවිකතාවෙන් යුක්තව අයවැය දෙක සමව පවත්වා ගැනීම තුළින්. ඉතින් මේ ආකාරයෙන් අපට එතකොට එහෙමනම් කටයුතු මුදල් මේ උපයීම මුදල් පරිහරණය කිරීම පිළිබඳව ධාර්මිකව කරන්න ඕන කියන එක තියෙනවා. එතකොට අපි කිව්වේ අනන සුඛය ගැන, අනන සුඛය ඇති කරගත යුතුයි කියලා. ඊළඟට අපි කිව්වේ අනවජ්‍ය සුඛය. ඒ කියන්නේ අර සැප හතරේ හතර වෙනි සැපය. එතකොට මොකද්ද අනවජ්‍ය සුඛය කියන්නේ? නිවැරදි ජීවිතය තුළින් ලබන සැපයට. නිවැරදි වූ කාය කර්ම, නිවැරදි වූ වචී කර්ම, නිවැරදි මනෝ කර්ම වලින් යුක්තව ක්‍රියා කිරීමෙන් ආර්ය ශ්‍රාවකයා සැපයට පැමිණේ, සොම්නසට පැමිණේ. එය අනවජ්‍ය සුඛයයි කියලා දේශනා කළා තියෙනවා. එතකොට තුන්දොර හික්මවාගෙන කටයුතු කරන පුජ්‍යලයා සැප ලබන්න පුළුවන්නේ. අපි කියුවේ නිවැරදි කාය කර්ම, කාය නිවැරදිව තියාගන්නවා. නිවැරදි වාචී කර්ම, නිවැරදි වචනයෙන් කතා කරනවා. නිවැරදි මනෝ කර්ම නම් තුන්දොර හික්මවා ගැනීමක් නේ. කාය වචනය, සිත කය වචනය කියන තුන්දොරින් නිවැරදිව කටයුතු කිරීම. කියන්නේ තුන්දොර හික්මවාගෙන කටයුතු කිරීම තුළින් පුජ්‍යලයාට සැබෑ ලෙස සැප ලබා ගන්න පුළුවන්. එතකොට අපි කිව්වේ දුවේ පුතේ සැප හත තුනක්, මුලින් සැප තුනක් කිව්වනේ, අති සුඛ, භෝග සුඛ, අනන සුඛ කියලා. එතකොට ඒ සැප තුන ආර්ථික සුරක්ෂිතතාවය මුල් කරගෙන ඉදිරිපත් වෙච්ච සැප තුනක්. අනවජ්‍ය සුඛය කියන්නේ ආධ්‍යාත්මික සුරක්ෂිතතාවයක් ඇති කරන සැපයක්නේ. කය වචනය මනස හික්මවාගෙන ක්‍රියා කිරීම දෙ කියන්නේ ඒ තුලින් අපට කුසල් ලැබෙනුනේ කය වචන මාසිකමව ගැනීම තුලින් කුසල් ලැබෙනෝ එහෙම කුසල් රැස් කරගත්තම මෙලව ජීවිතය සැපවත් කරගන්න පුළුවන් ඒ වගේම අපේ සංසාරික ගමන නවත්ත ගන්නත් උපකාරී වෙනවා කියන්නේ පරලෝ ජීවිතය සාර්ථක කරගන්නත් පුළුවන් වෙනවා ඉතින් බෞද්ධයාගේ උතුම්ම බලාපොරොත්තුව මොකද අවසාන අරමුණ නිවනට පත්වීම එහෙනම් නිවන් සැප තමයි නිබ්බාණං පරමං සුඛං කියලා නේ සැප අතර උතුම්ම සැපය නිවන් සැපේනේ නිබ්බාණං පරමං සුඛං කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනෝනේ එතකොට එහෙනම් අනවජ්‍ය සුඛය ලැබීම තුළින් සියලුම සැපයන්ට වඩා උතුම් සැපය ලබා ගන්න පුළුවන් බව ඔබට පැහැදිලි වෙනවා ඉතින් දුවේ පුතේ උට්ටාන සම්පදාවෙන් දෑත ශක්තියෙන් දහඩිය වගුරුවමින් ධාර්මික ධනයට කිසි කෙනෙකුට අභියෝග කරන්න බෑ එතකොට ශ්‍රමය පිළිබඳ අභිමානයක් ඇති කරගන්න පුළුවන් වෙනවා තමන් නිවැරදිව තමයි මේ ධනය උපයගත්තේ කියලා ඉතින් ඒ නිසා කිසිම කෙනෙකුට බයක් වෙන්න දෙයක් නැහැ නීතිය රැහැනට අහුසු වෙයි කියලා බයක් වෙන්න දෙයක් නැහැ මේ සමාජ අපවාදයට ලක් වෙන්න වෙයි කියලා කිසිම බයක් නැතුව බයෙන් සැකෙන් තොරව ඕනම වෙලාවක සතුටින් සමාදානෙන් යුක්තව ජීවත් වෙන්න පුළුවන් වෙනවා ධාර්මික ධනය ධාර්මිකව ධනය උපයා ගැනීම තුලින් ඒ නිසා කිසිම දවසක තමන්ගේ අභිවෘද්ධිය ගැන හිතලා හෝ අනුන්ගේ අභිවෘද්ධිය ගැන හිතලා හෝ තමන් අඹදරුවන්ගේ අභිවෘද්ධිය ගැන හිතලා හෝ රටවැසියන්ගේ අභිවෘද්ධිය ගැන හිතලා හෝ ආධාර්මික ධනය ඉපයීමට පෙළඹෙන්න එපා කියලා බුදුදහමෙන් සඳහන් වෙනවා මෙන්න මේ විදියට න අත්ත හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡේ න දනන් න රට්ටම් න ඉච්ඡේය අදම්මේන සම්මිද්දිමත්තනෝ න සීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා කියලා. ඉතින් මේකෙන් අපි පැහැදිලි ඔබට පැහැදිලි වෙනවා අපි ඉගෙන ගත්තා එහෙමනම් අපි ජීවත් වීමේදී අපට ජීවන මාර්ගයක් අවශ්‍යයි. ඒතොර යහපත් ජීවනෝපාය පිළිබඳව දේශනා කළ තියෙනවා ඒකව සූත්‍ර කීපයක් සිංගල්ලවාද සූත්‍රය, පත්තකම්ම සූත්‍රය, මහා මංගල සූත්‍රය, අනන සූත්‍රය ආදී සූත්‍ර ධර්ම වලින් පැහැදිලි වෙනවා ඒක. එතකොට මහා මංගල සූත්‍රයේ අනවජ්ජානි කම්මානි කියලා නිවැරදි කර්මාන්ත කළ යුතුයි කියලා සඳහන් වෙනවා ඒක. ඒ වගේම නිවැරදි වෙළඳාම් හැටියට කොෂි කර්මාන්තයේ වෙළඳාම ගවයන් රැක බලා ගැනීම, රාජ්‍ය සේවය, අනිකුත් ශිල්ප කර්මාන්ත ආදිය හඳුන්වා එතෙන්දී කොෂි කර්මාන්තයේ යෙදීම ශ්‍රේෂ්ඨ රැකියාවක් කියලා අපි කතා කරා. ඒ වගේම වෙළඳාම කිරීමේදී කංශකූට, තුලාකූට, මානකූට ආදීන් වැළකීලා, ඒ වගේම අධාර්මික ආවිආයුධ වෙළඳාම, සත්ව වෙළඳාම, මස් වෙළඳාම, වසවිස වෙළඳාම, මද්‍රව්‍ය වෙළඳාම ආදී වෙළඳාම් වලින් ඉවත් වෙලා ධාර්මික වෙළඳාම් කිරීම තුළින් අපට මෙලොව පරලොව වශයෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්වා. ඒ වගේම මෙලොව වශයෙන් අපි කිව්වා අපට ලබන්න පුළුවන් සැප හතරක් තියෙනවායි කියලා. අතිසුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ කියලා. අතිසුඛය කියලා කියන්නේ ධාර්මිකව දැහැමින් සෙමින් උපයගත් ධනයක් අපට තියෙනවායි කියලා ලබන්න පුළුවන් සැපයක්. එතකොට අපි ඊළඟට කතා කරා භෝග සුඛය කියලා. අපි දැහැමින් සෙමින් උපයගත් ධනය පරිභෝග කිරීමෙන් ලබන සැපයට කියනවායි කිව්වා භෝග සුඛය කියලා. ඊළඟට අපි කතා කරා අනන සුඛය ගැන, ණය නොවීම තුළින් ලබන්න පුළුවන් සැපය අනන සුඛය කියලා කිව්වා. අනන සුඛය ලබා ගැනීමට නම් සමජීවිකතාවයෙන් කටයුතු කරන්න ඕන කිව්වා. සමජීවිකතාවය කියන්නේ මොකද්ද කියලා කිව්වා. අයවැය දෙක සමව පවත්වාගෙන යෑම. එහෙම නැත්නම් අපට ලැබෙන වියදම අනු ලැබෙන ආදායම අනුව තමයි අපි වියදම් කරන්න ඕන කියලා කිව්වා. ඊළඟට අපි කතා කරා අනවජ්‍ය සුඛය ගැන. අනවජ්‍ය සුඛය කියන්නේ නිවැරදිව කානේ කියන්නේ කායික කියන්නේ කය නිවැරදිව, වචනය නිවැරදිව, මනස නිවැරදිව පවත්වා ගැනීම තුළින් අපට ලබා ගන්න පුළුවන් සැපයක් කියලා කිව්වා. මේ අතිසුඛ, භෝග සුඛ, අනන සුඛ කියන තුන ආර්ථික සම්බන්ධ වන අතර හතරවෙනි සුඛය ආධ්‍යාත්මය හා සම්බන්ධ වෙනවා. ඒකතර නිවැරදිව කයින් වචනයෙන් සිතින් කරන යහපත් ක්‍රියා තුළින් කුසල් රැස් කරගන්න පුළුවන් කිව්වා. එහෙම කුසල් රැස් කර ගැනීම තුළින් නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා අපි කිව්වා. අපි කිව්වා නිබ්බාණං පරමං සුඛං කියලා නිවන තමයි උතුම්ම සැපය කියලා කිව්වා. එහෙමනම් මෙන්න මේ අපි අනවජ්‍ය සුඛය උතුම් සැපයක් හැටියට නම් ඔබ දන්නවා, පැහැදිලි වෙනවා. එතකොට ඒ වගේම අපි කිව්වා උට්ටාන සම්පදායෙන් දයත ශක්තියෙන් දහඩිය වගරවල ධාර්මික ධනය උපයගත්තාම කිසි කෙනෙකුට අභියෝග කරන්න බෑ කියලා කිව්වා. කිසිම බයක් සැකකින් තොරව සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙනවා කියලා කිව්වා. ඒ වගේම තමන්ගේ අභිවෘද්ධිය නිසා හෝ අනිත් අයගේ අභිවෘද්ධිය නිසා හෝ අධාර්මිකව ධනය උපයන්න පෙළඹෙන්න හොඳ නැහැ කියලා අපි කතා කරා. ඉතින් මෙදුවේ පුතේ මෙන්න මේ ටික ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. එහෙම සැලකිලිමත් වෙලා ඔබ දැන් වුණ වර්තමානයේ වුණත් ධන කියන්නේ මෙලොව විඳින්න පුළුවන් අතිසුඛ භෝග සුඛ අනන සුඛ අනමජ්ජ සුඛ ගැන මතක් කරලා බලන්න ධනය ඇත්තයි කියලා. අපි හිතමු ඔබට යම් කිසි දේ ඔබට තිබෙන දේ ගැන ඔබ සතුටු වෙන්න, ඒව පරිභෝජන නිවැරදිව කළ සතුටු වෙන්න පුළුවන්. ණය වෙන්න බලන්න එපා. ඔබත් ඔබේ දෙමාපියන් ණය කරන තත්ත්වයට ඔබ පත් කරන්න එපා. අපට ලැබෙන විදියෙන් ඔබ ජීවත් වෙන උරු වෙන්න. ඒ වගේම අනවජ්‍ය සුඛය ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අපි කිව්ව උට්ටාන සම්පදා කියලා උස්සා මෙලෝදී වුණට හේතු වෙන කරුණු හතර දීග ජානු කොළිය පුත්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ඒවා තමයි උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියන්නේ උත්සාහයෙන් කටයුතු කිරීම, උපේන ධනය ආරක්ෂා කිරීම, කල්යාණ මිත්‍රන් නැසු කිරීම, සමජීවිකතාවෙන් කටයුතු කිරීම කියන කරුණු ගැන අපි කතා කරා. ඉතින් දුවේ පුතේ මේ පාඩමින් ඔබ ඉගෙනගත් කරුණු ඇසුරින් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට යොදා ගන්න කියලා මම ඔබකින් ඉල්ලා සිටින. ඔබට යම්කිසි පැවරුමක් ඔබට පොතේ සඳහන් වෙලා ඇති, ඔබ මේ පාඩම ඇසුරින් ඒ පැවරුමේ නිරත වෙන්න. එමනම් දුවේ පුතේ නැවත පාඩමකින් හමු වෙන තුරු අදට පාඩම අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණං, ආයිබෝවන්. අද දවසේ පාඩම ඉදිරිපත් කළ මම තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ හිටපු බුද්ධ ධර්මයේ ගුරු උපදේශක වර්තමානයේ හීඉන්දලේ කණ්ඩු විදුහලේ විදුහල්පති WMP දමයන්ති.